අද නුදුරු සිනමාවෙන් අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ තවත් වාර්තාමය චිත්‍රපටයක් පිළිබඳව. විශේෂයෙන්ම ඔබට මතකයි අපි පසුගිය වැඩසටහනෙත් කතාබහ කළා ශ්‍රී ලාංකික වාර්තාමය චිත්‍රපටයක් පිළිබඳව. අපේ අසල්වැසි රට ශ්‍රී ලංකාවට අසල්වැසි රට ඉන්දියාවේ නිර්මාණය වුණු මේ වාර්තාමය චිත්‍රපටය ද ෆැක්ටරි කියන වාර්තාමය චිත්‍රපටය පිළිබඳව රාහුල් රෝයි විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. විශේෂයෙන්ම ඔවුන්ගේ සමාජය තුළ ඇති ප්‍රශ්නයක් පාදක කොටගෙන නිර්මාණය වන මේ වාර්තාමය චිත්‍රපටය ඉතාමත් මතභේදාත්මක වාර්තාමය චිත්‍රපටයක් බවට පත්වනවා. මේ නිසා මේ චිත්‍රපටය සම්බන්ධයෙන් අද අපේ වැඩසටහනෙන් කතා බහ කරන්නට අපි තීරණය කළා. සුපුරුදු පරිදි අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. අයබෝන් භූපති.
අයබෝන් සංජය.
භූපති, අපි මේ චිත්‍රපටයේ මේ වාර්තාමය චිත්‍රපටයේ කලාත්මක කරුණු කාරණා, ඒ වගේම මේ චිත්‍රපටයට පාදක වන කරුණු කාරණා සම්බන්ධයෙන් සවිස්තරව විමසා බලන්නට පෙර අපේ අසන්නන්ට යම්කිසි ආකාරයක අවබෝධයක් ලබා දුන්නොත් රාහුල් රෝයි විසින් මේ වාර්තාමය චිත්‍රපටය නිර්මාණය කරන්නට පාදක වෙන කාරණය මොකක්ද කියන එක?
මේක අසන සෑම ප්‍රේක්ෂකයෙකුම මම ඉතාම ආදරෙන් ඉල්ලා හිටනවා කරුණා කරලා මේ චිත්‍රපටිය හොයාගෙන බලන්න කියලා. මේ චිත්‍රපටියේ ඔබ ඇහුවා වගේ සංජය, රාහුල් රෝයි පදනම් වන සිද්ධි වාචිකව ගත්තොත් සිද්ධිය තමයි ඉන්දියාවේ මාරුති සුසුකි වාහන නිෂ්පාදන කරන මෝටර් ෆැක්ටරි එකේ සේවකයන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් උදාහරණයක් විදිහට ඔවුන්ගේ වේතනවල ඉඳලා ඔවුන්ට තියෙන පහසුකම් වල ඉඳලා ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් වල ඉඳලා ඒ වගේම ඒ සමස්ත ෆැක්ටරි එකට අදාළ උදාහරණයක් විදිහට ඒක සම්බන්ධව අයිති ඉඩම් පිළිබඳව මේක ෆැක්ටරි එක ගොඩනඟනවා තියෙන ඉඩම් පිළිබඳව සහ පාරිසරික ප්‍රශ්න පිළිබඳව විශාල ගැටලු ගණනාවක් තියෙනවා ඒ ෆැක්ටරි එකට අදාළව. මේවා සම්බන්ධයෙන් ඔවුන් යම් අරගලයක් කරන්න උත්සාහ කරනකොට මේකේ පාලන තන්ත්‍රය විසින් විශාල මර්ධනයකට යනවා. දිගින් දිගටම මේකේ අරගලය පටන් ගන්න ඇත්තටම සංජය 2012 වසරේදී ෆැක්ටරිගේ අරගලය. එතකොට මේ අරගලය පටන් ගත්ත දවසේ ඉඳලා මේ චිත්‍රපටිය අධ්‍යක්ෂකවරයා ඉන්දියානු ජාතික රාහුල් රෝයි කියන සිනමා අධ්‍යක්ෂකවරයා මේ දර්ශන මේ සිද්ධි සමුදාය රූගත කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ රූගත කරන අතරවාරයේ සිද්ධ වෙන දෙයක් තමයි මේ එක ස්ට්‍රයික් එකක් කරන වෙලාවක ඔවුන්ට හිතවත්ව හිටපු ඇත්තටම ඔවුන්ට යම් ඒ කියන්නේ අරගලකරුවන්ට මේ සේවකයන්ට යම් පක්ෂපාතීත්වයක් දරපු කලමනාකරුවෙක්ව මේ කලබලයක් වෙලාවක යම් සිද්ධියක් ඇති වෙච්ච වෙලාවක ෆැක්ටරි කියා විසින්ම ගහලා මරලා ඒක පටවනවා මේ සේවකයන්ගේ පිටින්. මේක ඉතාම ප්‍රසිද්ධ රහසක් ඉන්දියාවේ තිබ්බ. ඒ මිනිමරුවන්ට හෝ ඒ යම් සමාජ අගතීන් කරපු පුද්ගලයන්ට බේරලා යන්න පුළුවන් සහ ඒවා ඉතාමත්ම අසාධාරණ ආකාරයකට වෙනත් අයට මේවා පවරන්න පුළුවන් වෙනත් අයගේ කරපිට. එහෙම වැඩක් තමයි කරන්නේ. ඒ කරලා අදටත් ඔවුන් සිරගත කරනවා. අද දක්වාම මිනිමරුම් චෝදනා යටතේ 12 දෙනෙක්ව, ඊට අමතරව එහි ප්‍රධාන පෙළේ නායකයන් 30 ගණනක් සිරගත කරනවා. ඒ වගේම සමස්ත සේවකයන්ගෙන් 150කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ සිරගත කිරීමකට ලක් කරනවා. මේකෙන් පස්සේ අරගලය තවත් ඔවුන් මර්ධනය කරන්න හිතුවට ඇත්තටම දිග්ගැස්සෙන එකයි වෙන්නේ. මේකට හොන්ඩා ෆැක්ටරි එක සහ තවත් ෆැක්ටරි එකතු වෙනවා. මේකට කාරණා ගණනාවක් තියෙනවා. මොකද මේක පිටිපස්සේ ඇත්තටම මාරුටි සුසුකි කම්පැනි එක පටන් ගන්නකොට 175ක කොටස් හිමිකාරීත්වය තිබ්බේ රජය සතුව. නමුත් ක්‍රමෙන් ඔවුන් එක පෞද්ගලීකරණය කරලා විශාල වශයෙන් මේකට ආයෝජන ගෙන්නගෙන ඉන්දියාවේ අපි කියන අයිකනික් ඉන්දියාව සම්බන්ධයෙන් කියන සංකේතීය නිෂ්පාදනයක් බවට පත් කරද්දී උදාහරණයක් විදිහට ඔබට මේ චිත්‍රපටිය බැලුවොත් ඒක එක දර්ශනයක තියෙනවා. මේකේ ටීවී කමර්ෂල් එකක්, ටීවි වෙළඳ දැන්වීමක්. මේ කාර් හදන්නේ කාටද කියලා එතකොට මාර්ටි සුසුකි කම්පැනි එකේ ආරම්භකයා කියනවා, මම පාරේ යද්දි දැක්ක පහළ පන්තික යුවලක් වැස්සට තෙමි තෙමි යනවා, ඔවුන්ට යන්න පුළුවන් විදිහ වාහනයක් මම හදන්න හිතුවා කවදා හරි කියලා. ඉතින් මේ වගේ ඉතාමත්ම පහළ මධ්‍යම පන්තිය ටාගට් කරගත්ත වෙළඳ ඉලක්කය කරගත්ත චිත්‍රපටියක ඒ පන්තියේම නියෝජනයක් වෙච්ච සේවකයන්ට සලකන්නේ කොහොමද සහ රටේ නීතියේ ඉඳලා අධිපත්‍ය දරන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ඉඳලා උසාවි පද්ධතියේ ඉඳලා මුළු සමස්ත රාජ්‍යෙම වෙළෙන්දන්නෙක් එකතු වෙලා ධනේශ්වර පන්තියත් එක්ක එකතු වෙලා විශාල මර්ධනයකට යන්නේ කොහොමද කියන එක ඉතාම ගියමාන ආකාරයකට සංජය මේ චිත්‍රපටය ඉදිරිපත් කරලා තියෙනවා.
විශේෂයෙන්ම මේ ද ෆැක්ටරි කියන වාර්තාමය චිත්‍රපටෙන් කතාබහට ලක්වන එක් කාරණයක් තමයි ඉන්දියා අධිකරණ පද්ධතිය තුළ ලබා දෙන තීන්දුව වලින් තීරණ වලින් කොයිතරම් දුරට යුක්තිය ඉෂ්ට සිද්ධ වෙනවාද කියන කාරණය. මේ සම්බන්ධයෙන් පැවති සංවාදයකදී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා රාහුල් රෝයි දැක්ව අදහස් වෙත අපි අවධානය යොමු කරන්න සූදානම්. අපි ඉන්පසුව මේ පිළිබඳව භූපති සමගින් කතා බහ කරමු.
Now see the issue is that both sides were coming up with a certain narrative. You know, there's no way that I can actually come to the truth as to what really happened. It's very difficult. Also, the film, in a certain sense, also works on the idea that are courts and is court procedure and the legal procedure really about truth from either sides, actually. I'm being fair, I'm not saying that either from the management or from the workers, is it about truth or is it about something else? And in that sense, you know, one can, you know, the sort of almost, it's almost a cliche, the, you know, Derrida's statement that the courts deliver judgment and not justice. This is an example of it. You know, the court will ultimately give a judgment. But is that judgment about justice?
විශේෂයෙන්ම භූපති මේ චිත්‍රපටය නිර්මාණය වන පසුබිම අපි සඳහන් කළොත් එහෙම ද ජස්ටිස් ප්‍රොජෙක්ට් කියන වැඩසටහන යටතේ තමයි මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ. විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ අධිකරණ පද්ධතිය තුළ නියමාකාරයෙන් යුක්තිය ඉෂ්ට සිද්ධ වනවාද නැද්ද යන්න විමසා බැලීමට දකුණු ආසියානු කලාපයේ චිත්‍රපට කරුවන් කිහිප දෙනෙකු එක්කරගෙන තමයි මේ වැඩසටහන දියත් කර තිබෙන්නේ. මේ යටතේ තමයි අපි මීට පෙර මේ වැඩසටහනින් කතා බහ කරපු ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි කියන වාර්තා මේ චිත්‍රපටයේ ශ්‍රී ලංකාව තුළ බිහිවන්නේ. ඊට අමතරව පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවලුත් මේ වැඩසටහනට දායකත්වය ලබා දෙනවා. ඉන්දියාව ඒ යටතේ තමයි රාහුල් රෝයි විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය ද ෆැක්ටරි කියන චිත්‍රපටය එළිදක්වන්නේ. අපි මේ චිත්‍රපටයේ තේමාව ගත්තොත් භූපති, විශේෂයෙන්ම මේ ශ්‍රමිකයන්ට සිදුවෙන අසාධාරණ, එහෙමත් නැත්නම් මේ අධිකරණය ලබා දෙන තීන්දුව වලින් නියමාකාරයෙන් යුක්තිය ඉෂ්ට සිද්ධ වෙනවද කියන කාරණය, අපි මේ කාරණය සම්බන්ධයෙන් කතා බහ කරොත් මේ තේමාවට මේ චිත්‍රපටය තුළින් කොයිතරම් දුරකට සාධාරණයක් ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවද?
ඔව් සංජය, මම හිතන්නේ අපි මේක, මම නිකන් නෙවෙයි සංජය, මේ චිත්‍රපටය මේ මාසයේ තෝරගත්තේ විශේෂයෙන් 2017 කියලා කියන්නේ රුසියානු විප්ලවයට වසර 100ක් පිරෙන වසර, කම්කරු පන්තිය සම්බන්ධයෙන් විශාල කම්කරු පන්තිය විතරක් නෙවෙයි මධ්‍යම පන්තිය පවා ඉතාමත්ම ධනේශ්වරය විසින් ඉතාම අසීරු තත්ත්වයකට ගෙනහිල්ලා තියෙන යුගයක අපි ජීවත් වෙන්නේ සංජය. ඔබ දන්නවා ඇති ඕස්ට්‍රේලියාව වගේ රටක උනත් අද වන විට ඇති වෙමින් තියෙන ප්‍රශ්න, සංක්‍රමණික ප්‍රශ්නවල ඉඳලා ආර්ථික ප්‍රශ්නවල ඉඳලා මධ්‍යම පන්තිය මුහුණ දෙන විශාල ප්‍රශ්න. අපි දන්නවා ඉස්සර අපි විහිළුවට කිව්වේ ඕස්ට්‍රේලියාවට තියෙන්නේ කැංගරුවෙක් පාරේ හැප්පුණොත් ඒක විතරයි නිවුස් එකකට, එහෙම නැත්නම් ලැව් ගින්නක් විතරයි කියලා. මං හිතන්නේ මෑත දශකයකටත් වඩා අඩු කාලයක් අපි බැලුවොත් ඕස්ට්‍රේලියාව පවා ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නවලට මුහුණ දෙමින් යනවා. මිනිස්සු හිතුවා ලෝකෙ සංක්‍රමණය වෙලා, ඒ කියන්නේ ධනේශ්වරයේ කේන්ද්‍රයට ගිහිල්ලා ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න පුළුවන් කියලා. මං හිතන්නේ ධනේශ්වරයේ ප්‍රශ්න තමන්ගේ පිටිපස්සෙන් එනවා කියන එක අපිට තේරෙමින් යන යුගයක්. ඒකින්ද මම මේකයි කිව්වේ මේ වැඩසටහන ආරම්භයේදීත් මේ චිත්‍රපටිය වැඩිහිටියෝ විදියට දේශපාලනික සවිඥානිකත්වයෙන් ඉතාමත්ම කල්පනාකාරීව බලන්න කියලා. මේක හුදු මේ මරුටි සුසුකි ෆැක්ටරි එක පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, ඊට වඩා විශාල දිග්ගැස්සුණු ධනේශ්වරයේ අපිට අත්පත් කරලා දීලා තියෙන්නේ මොකක්ද? උදාහරණයක් විදියට මධ්‍යම පන්තිකයකට පවා අද විවේක කාලයක් නැහැ. ඔබ දන්නවා ඉස්සර මධ්‍යම පන්තිය තමයි අපි මේ කතා කරන කලාව, සංගීතය, සිනමාව මේවා ඇසුරු කරේ, පොතක් පතක් කියෙව්වේ. මේවා කියවන්නවත් අද ලෝකෙ වටේම ඉන්න මධ්‍යම පන්තියට වෙලාවක් නැති වෙලා තියෙනවා. තමන්ට ජීවිතය ගෙවා ගන්න නන් ස්ටොප් ඉවරයක් නැතුව වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි අවුරුදු 200 කාලයක් තිස්සේ ධනේශ්වරය විසින් අපිට අත්පත් කරලා තියෙන දේ. මෙහෙම කතා කරනකොට සාමාන්‍ය මිනිස්සු හිතනවා අපි පරණ වාමාංශිකයෝ, අයියෝ ඔය හැමදාම අහපු කතාව කියලා. මට එහෙම කියන කෙනෙක්ගෙන් අහන්න තියෙන්නේ ඇත්තටම ධනේශ්වරය කියන්නේ අලුත් දෙයක්ද කියලා. ධනේශ්වරය අනිවාර්යෙන් සමාජවාදයට වඩා පරණයි. සමාජවාදය කියන අදහසාවේ ධනේශ්වරයට පස්සේ මම හිතන්නේ මේ සමාජවාදය ගැන හිතන්න අපිට නව ආලෝකයක් දෙනවා කියලා රාහුල් රෝයිගේ චිත්‍රපටියෙන්. විශේෂයෙන් ඔබ දැන් අවසානයේට මතක් කරපු තේමාව යටතේ ඒ තමයි මේ ජස්ටිස් කියන එක. මේ නීති පද්ධති උදාහරණයකට ඔබට මතක ඇති සංජය ලංකාවේ රතුපස්සල වගේ සිද්ධියක් වෙලාවකදී රජය කාගේ පැත්තද ගත්තේ කියලා. ඒ කියන්නේ නිරායුද මිනිස්සුන්ට වෙඩි තියලා මර්ධනය කරලා කොම්පැනිකාරයන්ගේ පැත්ත, මේ වගේමයි අවසානාවකට ලංකාවේ සිනමාකරුවෙක් හිටියේ නැහැ රාහුල් රෝයි වගේ රතුපස්සල සිද්ධියට අදාළව වාර්තා චිත්‍රපටයක් කරන්නේ. ඒ වගේමයි ලංකාවේ අදවන විට යන ඔබ හැමෝම දන්නවා ප්‍රවෘත්ති බලන අය විදියට සයිටම් අරගලය ගත්තම අධ්‍යාපනයේ පෞද්ගලීකරණයට එරෙහිව ශිෂ්‍යයන් කරන අරගලය සති දෙකකට පාරක් මර්ධනය කරන්නේ කොහොමද කියලා ඔබ දකිනවා ඇති. උදාහරණයක් විදියට බැඳුම් කර වංචාවට නීතිය සලකන විදියයි සයිටම් අරගලයට සලකන විදියයි මම හිතන්නේ එලිපිට රෙදි ගලවගෙන තියෙනවා. එතකොට මම හිතන්නේ අපිට මේ චිත්‍රපටියෙන් පෙන්නනවා ඔබ කිව්වා වගේ වැදගත්ම කාරණේ මේ ලිබරල් නීතියේ තියෙන ව්‍යාජත්වය. ඒ කියන්නේ සමාජයේ බහුතරයක් යම්කිසි අරගලයක් වෙනුවෙන්, යම් තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් පෙනී හිටිදී ඉතාමත්ම සීමිත සමාජ පන්තියකට සේවය කරන්න තමා ඕනෑම රටක උසාවි පද්ධතිය සහ මේ නීති පද්ධතිය හැදිලා තියෙන්නේ කියලා. මේක ඊනියා නීතියක්. එතකොට මම හිතන්නේ රාහුල් රෝයිගේ චිත්‍රපටියෙන් පෙන්වන ප්‍රධානම දේ තමයි මේක මොනතරම් ව්‍යාජ පැවැත්මක්ද කියලා. මේ උසාවි පද්ධතියේ ඉඳලා තියෙන අපිට හදලා තියෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර සමාජ පද්ධතිය කියලා කියන්නේ මොනතරම් ව්‍යාජයක්ද. මධ්‍යම පන්තියත් අමාරුවේ වැටෙනවා එක වෙලාවකදී. මොකද මධ්‍යම පන්තිය දන්නේ නැත්නම් ඒගොල්ලන්ට මොකද්ද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා මධ්‍යම පන්තිය තමයි වැඩිපුර මේ වගේ ලිබරල් නීති වලට එහෙම සපෝට් කරන්නේ. ඉතින් මම කිව්වේ අර අපි මේ ඔක්තෝබරේ මේ චිත්‍රපටිය තෝරගත්ත එක වැදගත්කම තමයි මෙන්න මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ ව්‍යාජ නිදහසට, ව්‍යාජ නීති පද්ධතියට එරෙහිව මිනිස්සු එකතු වෙලා අරගල කරන්න ඕනේ, සාමූහික අරගල කරන්න ඕනේ කියන එක තමයි අපිට ලෙනින් සහෝදරයත් ඇතුළුව රුසියානු විප්ලවයෙන් උගන්වපු පාඩම. ඒකේ වැදගත්ම පාඩම තමයි අපිට කරන්න පුළුවන් අභියෝගය. උදාහරණයක් විදිහට මාර්ක් සුසුකි ෆැක්ටරි සේවකයෝ කරනවා වගේ අපිට පෙන්වන්න පුළුවන් ඔබගේ නිෂ්පාදනය රඳා හිටින්නේ අපේ අතේ කියන එක. ඒකට තමයි ලෝකේ ස්ට්‍රයික්ස්, එහෙම නැත්නම් උද්ඝෝෂණ වැඩ වර්ජන කියලා දෙයක් අඳුන්වා දුන්නේ. පද්ධතිය නවතිනවා අපි වැඩ නැවැත්වුවොත් කියන එක පෙන්වන්න. ඒක තමයි ඒකේ තියෙන අර්ථය. මේ නිෂ්පාදනයේට අපේ කොයිතරම් දායකත්වයක් තියෙනවද? ඕගොල්ලන් අපිට සලකන්නේ මෙහෙම අඩුතක් සේරුවෙන්නම් අපිට පුළුවන් වැඩ නවත්තන්න. අපි මේ තරම් වැඩගත් නැත්තම්. බොහොම සරල භාෂාවෙන් මම මේ කියන්නේ. එතකොට අපිට තේරෙනවා සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට මොකද වෙන්නේ කියලා. මැනේජර් කෙනෙක් ගෙදර හිටියා වගේ නෙවෙයි, සතියක් කම්කරුවෙක් ගෙදර හිටියොත් එහෙම. එතකොට මම හිතන්නේ ලෙනින් සහෝදරයාගේ ඉඳලා, ට්‍රොස්කිලාගේ ඉඳලා, මාක්ස්ලාගේ ඉඳලා අපිට උගන්වපු පාඩම තමයි මේ නිෂ්පාදන එය පද්ධතියක් විදියට. අපි දන්නවා ගෝලීය පද්ධතියක් විදියට සංවිධානය වෙනකොට මේක නිශ්චිත පන්තියක්, නිශ්චිත ලාභ ලබන පන්තියක් රකගන්න හදපු නීතියට සාමූහිකව අභියෝග කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපිට ඔක්තෝබරේදී උගන්වපු පාඩම කොමියුනිස්ට්වාදය ඇතුලෙන්. මම හිතනවා ඒ අර්ථෙන් ගත්තම මේ දැන් අපි දකින පරණ මෑත කාලේ තිබ්බ එකක් තමයි වාමාංශික මුහුණුවරක් රකගත්, වාමාංශිකයන්ගේ තේමා රකගත් චිත්‍රපටිවල තියෙන අර කටපාඩම් කරපු ගතිය, පන්සිල් පද වගේ හැමදාම අහන එක වගේ, අර මේ පොඩි නීරස නිර්මාණශීලීත්වයෙන් අඩු ජීවගුණයෙන් අඩු සිනමා කෘති තමයි අපිට දකින්න හම්බුනේ. නමුත් අපි දන්නවා ඔබ ෆැක්ටරි චිත්‍රපටිය බලුවොත් තේරෙයි ඒක මොනතරම් අලුත් දෙයක් චිත්‍රපටිය, ඒ වගේම මොනතරම් යථාර්ථවාදී ප්‍රශ්නයක් අපිට අස්පනා පිට සාක්ෂි ඇතුව චිත්‍රපටිය විසින් ඔප්පු කරලා තියෙනවාද කියලා මම හිතන්නේ. සංජය, ඒක තමයි මම දකින වැදගත්ම දේ. ඔබ හපු මේ නිශ්චිත නීතිය සහ සාධාරණත්වය සම්බන්ධයෙන් මේ චිත්‍රපටිය දරන ස්ථානගත වීම, කියන්නේ පොසිෂන් එක.
විශේෂයෙන්ම රාහුල් රෝයි විසින් නිර්මාණය කරන මේ ද ෆැක්ටරි කියන වාර්තාමය චිත්‍රපටය පිළිබඳව කතාබහ කරනකොට අපි අවධානය යොමු කළ යුතු අනෙක් කාරණය තමයි නිර්මාණකරුවෙක් විදියට තමන් කතා කරන අදාළ කාරණය පිළිබඳව ඔහුට ඇති දැනුම සහ අදාළ නිර්මාණයට ඔහුගේ ඇති කැපවීම කියන කරුණු කාරණා. විශේෂයෙන්ම වසර දෙකකට ආසන්න කාලයක් ඔහු මේ චිත්‍රපටයේ රූගත කිරීම වල නිරත වී තිබෙනවා. විශේෂයෙන්ම අපි රාහුල් රෝයි කියන මේ අධ්‍යක්ෂකවරයාගේ අපි මේ චිත්‍රපට කලාවේ ඔහු අනුගමනය කරන ක්‍රමවේද, එහෙමත් නැත්නම් අපි කියනවා මේකට ඔබ්සර්වේෂනල් ස්ටයිල් කියලා, නිරීක්ෂණ කරමින් දීර්ඝ කාලයක් තිස්සේ රූගත කරමින් මේ චිත්‍රපට ඉදිරිපත් කිරීම, මේ කාරණේ ගත්තහම අපිට රාහුල් රෝයි කියන මේ වාර්තාමය චිත්‍රපටකරුවා ස්ථානගත කරන්න පුළුවන් තැන ගැන ඔබගේ මතය මොකක්ද භූපති?
ඉතාම හොඳ ප්‍රශ්නයක් සංජය. මම බලලා තියෙන මේ චිත්‍රපටයේ විතරයි රාහුල් රෝයිගේ, නමුත් මම ඔහු පිළිබඳව කියවලා තියෙනවා මේ චිත්‍රපටිය සහ රාහුල් රෝයිගේ ධක්ම භාවිතාව බලපුවම රාහුල් රෝයිගේ තේමාව බවට පත් වෙලා තියෙනවා කියලා ඔහුමත් ඔහුගේ සම්මුඛ සාකච්ඡාවලදී පවසන්නේ සංජය. නාගරික ශ්‍රමය, urban labor කියන එක. මම හිතන්නේ මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒක තමයි එක පැත්තකින් ඔබ දන්නවා 960 ගණන් වෙනකොට කෝල්ඩ් වෝ එක ඇවිල්ලා, සීතල යුද්ධය ඇවිල්ලා, ප්‍රාග්ධනයේ නව සංවිධාන වීම. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රාග්ධනයට එකතන තියෙන්න බෑ, හැම වෙලේම මේක එක්ස්පෑන්ඩ් වෙන්න ඕනේ. නැත්තම් ප්‍රාග් නිෂ්පාදන ක්‍රියාවලියට පවතින්න බෑ. ඒ කියන්නේ ස්ථාවර ලේයර් එකක පවතින්න බෑ. ඔබට ප්‍රාග්ධනය පිළිබඳ මූලික විද්‍යාවේ තර්කන ගොනු කරොත් තේරෙයි ප්‍රාග්ධනයට කිසි විටකත් නිශ්චිත පැවැත්මක ඉන්න බෑ. ඒක හැම වෙලෙම එක්ස්පෑන්ඩ් වෙන්න ඕනේ. නැත්තම් සම්පූර්ණයෙන් පද්ධතිය කඩා වැටෙන එක වෙන්නේ. ඒතකොට මෙන්න මේක කරගන්න බැරි වෙනකොට 960 ගණන් වල ගෝලීය ධනේශ්වර හවුල, අපිට කිව්ති ඒක ඉන්නේ පවර් බ්ලොක් එක, පවර් පැක් එක, ඒගොල්ලන් ගත්ත තීරණය තමයි මේ යුරෝපීය සහ ධනේශ්වරයේ කේන්ද්‍රීය රටවල් කේන්ද්‍රීයව කරපු නිෂ්පාදන ලාභ ශ්‍රමයේ ඇති තැන් වලට ෂිෆ්ට් කරනවා කියලා අපි කියනවා. ඒක මාරු කිරීම, විතන් කිරීම. එතකොට ඒකෙන් තමයි සංජය මේ වගේ ලෝකේ টপ බ්‍රෑන්ඩ්ස්, අපි දන්නවා අපේ ලංකාවේ ඇඟලුම් ගත්තොත් ඔබ දන්න ඕනෑම ඔය පොෂ් බ්‍රෑන්ඩ් නේම් එකක නිෂ්පාදනය කරන්නේ ලංකාවේ. ඒ වගේම යම් විදිහ කාර්මික නිෂ්පාදන අපි දන්නවා ඉන්දියාවට ගියා, ඒ වගේම ඕස්ට්‍රේලියාවට වෙන්න පුළුවන්, එන්නත්නම් මැලේසියා වෙන්න පුළුවන්, තායිලන්තේ වෙන්න පුළුවන්. මේ වගේ ඒ දවස්වල හැටියට ලාභ ශ්‍රමය තියෙන විශාල, ඒ කියන්නේ අඩුමිල ශ්‍රම බලකායක් ප්‍රමාණාත්මකව වැඩි තැනකට මේ ෆැක්ටරිස් අරන් ගියා. එතකොට මේකේ ප්‍රතිඵල තමයි සංජය මේ මාරුති සුසුකි වගේ කම්පැනි, අපි දන්නවා ඉස්සර කවසාකි කියන කම්පැනිය තමයි TVS කියලා ඉන්දියාවේ හැදෙන්න පටන් ගත්තේ, ගොඩක් ජපන් කම්පැනි ඉන්දියාව තුළ ස්ථානගත වෙන්න ගත්තා. ඒක අවුරුදු 40ක 50ක දිග්ගැසුණු ඉතිහාසයක ශ්‍රම අරගලයක ප්‍රතිඵලයක් තමයි. අවසානයේදී ඇවිල්ලා මේ ගෝලීය විදර්ශන 2008 ගෝලීය ආර්ථික අර්බුදෙත් එක්ක කලාපීය අපි මුහුණ දෙන්න ඉතාමත්ම සුවිශේෂී ගැටලුවක් බවට පත් වෙලා මේ මරට සිසුගේ ෆැක්ටරි එක හරහා එළියට එන්නේ. මම හිතන්නේ මෙන්න මේ කාරණේදී ඔබ ඇහුවා වගේ රාහුල් රෝයි මේක ඇතුළට යනකොට ඔහු දක්වන ඉතාමත්ම ඒ කියන්නේ මේ තෝරා ගැනීම එක පැත්තකින් ඔබ මම හිතන්නේ රාහුල් රෝයිගේ තෝරා ගැනීම වෙන්නේ මෙන්න මේ වගේ ඒ කියන්නේ දැන් මරට සිසුගේ ෆැක්ටරි එක ඔය මේ චිත්‍රපටිය බැලුවොත් ඔබට තේරෙයි මේ චිත්‍රපටිය ඉන්න සේවකයන් ගොඩ දෙනෙක්ගේ වටපිටාවේ ජීවත් වෙන අය නෙමෙයි සංක්‍රමණිකයෝ රට ඇතුලේ සංක්‍රමණිකයෝ නිව් ඩෙල්ලි ගත්තත් ගෝවා ගත්තත් එහෙම නැත්නම් මුම්බයි ගත්තත් මේ ඕනම නගරයක් කියලා කියන්නේ ඉන්දියාවේ වටෙන්ම ශ්‍රමය ගෙන්වන සංක්‍රමණික නාගරික ශ්‍රමයක් තියෙන කලාපයක්. ඉතින් මේ කාරණේ ගත්තම මේක තමයි රාහුල් රෝයිගේ තීම් එක බවට පත් වෙන්නේ, තේමාව බවට පත් වෙන්නේ. ඒ නාගරික ශ්‍රමයේ තියෙන අවදානම්කාරී ශ්‍රමය, අවදානම්කාරී සංවිධානා ක්‍රමය. අනිත් පැත්තෙන් ගත්තම අවසාන වශයෙන් සංජය මට අවධාරණය කළ යුතු දේ තමයි සිනමාකරුවෙක් විදියට ඔහුගේ තියෙන කැපවීම, ඔහුගේ තියෙන ශික්ෂණය. මම හිතනවා ලංකාවේ වාර්තා සිනමාකරුවන් ගොඩක් ඔහුට අවධානය යොමු කර යුතුයි කියලා. අපි අය හදිසි චිත්‍රපටි කරන්නේ. ඒක ප්‍රොජෙක්ට්, දැන් කියන්නේ ඒක ප්‍රොජෙක්ට් කියලා. මගේ ඊගාව ප්‍රොජෙක්ට් එක කියලා. මම හිතන්නේ ප්‍රොජෙක්ට් කරන අයට මේ වගේ චිත්‍රපටි කරන්න බෑ කියලා විශාල කැපවීමක් තියෙන්න ඕනේ කියලා. මම එහෙම දැකපු එක සිනමාකරුවෙක් තමයි අපි කතා කරේ සංජය ගේවර වැඩසටහනෙන් ලංකාවේ මම දැකපු එකම ඒ වගේ වාර්තා සිනමාකරුවා ජූඩ් රත්නම්. අපි ඔහුගේ ඩිමන්ස් ඉන් පැරඩයිස් ගිය මාසේ කතා කරා. නමුත් මම හිතන්නේ සංසන්දනාත්මකව ගත්තම මගේ තියෙන විවේචනය තමයි ප්‍රසන්න විතානගේ මේ ප්‍රොජෙක්ට් එකෙන් මම ඔබ කියපු ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටියයි මේ චිත්‍රපටියයි සංසන්දනාත්මකව බැලුවොත් ඔබට තේරෙයි. මම හිතන්නේ ප්‍රසන්නගේ චිත්‍රපටිය ඉතාම දේශපාලන අරගල වශයෙන් ඉතාම ඉදිරිගාමි චිත්‍රපටියක් වුණාට චිත්‍රපටියක් විදියට ඉතාමත්ම දුර්වල තැනක තියෙන්නේ කියලා උසාවියෙන් හැඳයි චිත්‍රපටිය ෆැක්ටරි චිත්‍රපටියට සාපේක්ෂව. මොකද ඔහු ඒක එක්රැක්ස් කරන තොරතුරු සහ එක්රැස් කරන අරගලය ඊට කලින් වික්ටර් අයිවන් විසින් අපි කියන ඔල්රෙඩි දැනටමත් කරපු දෙයක්. එතකොට සිනමාවෙන් ඔහු අලුත් දෙයක් කරාද කියන ප්‍රශ්නේ එනවා. ඒ ප්‍රශ්නේ අපිට ඔබට බැලුවොත් තේරෙයි රාහුල් රෝයිගේ චිත්‍රපටියේ මතුවෙන්නේ නැහැ. රාහුල් රෝයිගේ චිත්‍රපටිය තමයි අද වෙන විට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කී ඩොකියුමන්ට් එක ප්‍රධාන තොරතුරු ගොනුව බවට පත් වෙලා තියෙන්නේ.
භූපති, අවසන් වශයෙන් මා තවත් එක් කාරණයකට අවධානය යොමු කරන්නට කැමතියි. දැන් විශේෂයෙන්ම මෙහිදී මේ රාහුල් රෝයි කියන්නට උත්සාහ කරන කාරණය විශේෂයෙන්ම මේ සමාජ අරගල එහෙමත් නැත්නම් ශ්‍රම බලකාය මුහුණ දෙන අර්බුදය. දැන් අපි මේ කාරණය ගත්තාම මේ ශ්‍රම බලකාය මුහුණ දෙන අර්බුදය රාහුල් රෝයි විතක කියනවා මේ ඉන්දියාවේ මේ ආකාරයෙන් මේ තියෙන අර්බුදය ලෝකේ බටහිර රටවල් වලත් වෙනත් මුහුණවර වලින් තියෙනවා කියලා. දැන් අපි ඔස්ට්‍රේලියාව ගත්තොත් ඔස්ට්‍රේලියාවෙත් මෝටර කාර්මාන්ත ශාලා සියල්ලම වාගේ මේ වන විට වැසී ගොත් තිබෙන්නේ. දැන් මේ සමාජ අරගල ගැන කතා කරනකොට කොයි වගේ තැනකද අපිට රාහුල් රෝයි කියන මේ සිනමාකරුවා තියන්න පුළුවන්?
නැවතවරක් සංජය, ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම හිතනවා කලාවෙන් ඒ කියන්නේ මිනිස්සුන්ට එක පැත්තකින් අපි දන්නවා රසවින්දනය සහ භාව ප්‍රකාශනය, ඒ කියන්නේ සුචරිත ගම්ලත් සහෝදරයාගේ භාෂාවෙන් කියන භාව ප්‍රකාශන අමතන කලාවක් ගොඩනගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මිනිස්යාට සත්වෙක් විදියට තමන් ජීවත් වන වටපිටාව පිළිබඳව දේශපාලන සවිඥනිකත්වයක්, තමන්ගේ ජීවිතය පිළිබඳ සාධාරණත්වය අසාධාරණත්වය පිළිබඳ, තම මනුෂ්‍යෙක් විදියට ශිෂ්ටාචාරයේ ස්ථානගත වීම පිළිබඳව තොරතුරුමය වශයෙන් වගේම අපි කියනවා මොරල් මොරලිටි, එහෙම නැත්නම් අපිට උත්තේජනයක් සපයන අපිව දේශපාලනිකව අවදි කරවන එළඹුමක් සිනමාවෙන් ගන්න පුළුවන්. මට හිතෙනවා ඒ අර්ථෙන් රාහුල් රෝයිගේ චිත්‍රපටය කියලා කියන්නේ මැරුණයි කියලා මිනිස්සු හිතපු මාතෘකාවක්. පොදු සමාජ අරගල කියන එක අපි දන්නවා සංජය හැමතැනම ලෝකේ අතාරින්න යන්නේ. ඉතාලම අසීරු දෙයක් බවට පත් වෙනින් ඉන්නේ. මම හිතන්නේ ඕස්ට්‍රේලියාව ගත්තත් එහෙමයි, ලෝකෙ කොහෙ ගත්තත් එහෙමයි. ඒතකොට සමාජ අරගල පොදු අරගල මිනිස්සු තවදුරටත් විශ්වාස කරන්නේ තම තමන්ගේ ගෙවල් වල තාප්ප වඩා උසට බැඳගෙන තම තමන්ගේ දරුවන්ට වඩා අරමුදල් ඉතුරු කරලා ලෝකෙ ජය ගන්න පුළුවන් කියලා හිතන මුග්ධ ජීවීන් කොටසක් බවට පත් වෙමින් යන්නේ ලෝකෙම ඉන්න මහජනයා. ඉතින් මෙන්න මේ මෝඩ මහජනයාට අපි කොහොමද වඩා නිර්මාණශීලී, ඒ වගේම වඩා ප්‍රායෝගික දේශපාලන භාෂාවකින් කියනවා වඩා භෞතික, වඩා වාස්තවික, වඩා මැටීරියල් ලෝක දැක්මක් අපි ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ ලෝක දැක්ම ඉදිරිපත් කරන මම හිතනවා ලෝකේ ඉන්න වාර්තා සිනමාකරුවන් රාහුල් රෝයි වගේම ප්‍රසන්න විතානගේ වගේම ජූඩ් රත්නම් වගේම ඒ වගේම අපි ගත්තොත් වර්න හර්සොග් වගේ සිනමාකරුවෙක් ඉඳලා ඔහු පරිසර ප්‍රශ්න ආදී පිළිබඳව කරන චිත්‍රපට බැලුවොත් මෑත කාලේ මම හිතනවා ඔබට ඉතාම හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කියලා ලෝක වාර්තා සිනමා කලාවට නව පණක් ලැබිලා තියෙනවා. ඒකෙනුත් ශානරයක් විදිහට විශේෂයෙන් සමාජ අරගල පිළිබඳව අපි දන්නවා ලෙනින්ගේ කාලේ ස්ට්‍රයික් වගේ චිත්‍රපටියක ඉඳලා එහෙම නැත්නම් ඊටත් වඩා එහා ගියපු ඔවුන්ගේ පක්ෂය විසින් නිර්මාණය කරපු විශාල වශයෙන් සමාජ අරගල පිළිබඳව තියෙන වාර්තා ප්‍රචාරක චිත්‍රපටිවල ඉඳලා ලෝකෙ වටේම සිනමා ඉතිහාසය ගත්තම මම හිතන්නේ අරගල පිළිබඳව ලතින් ඇමරිකාව ඒ වගේම යුරෝපය වාර්තා චිත්‍රපටි විශාල ප්‍රමාණයක් අපිට එකතු කරගන්න පුළුවන් ඉතිහාසයේ. මෙන්න මේ ඉතිහාසය අඛණ්ඩව පවත්වාගෙන යන්න අද දවසේ අපි ජීවත් වෙන ප්‍රශ්නවලට සමාන්තරව ඉතාම ජීව ගුණයක් ඇති සිනමාමක විශේෂයෙන්ම සලකන්න ඕන එක තමයි කොයිතරම් සිනමාත්මකද මේ චිත්‍රපටය කියලා. ඉතින් මම හිතන ඒ අර්ථයෙන් ගත්තම රාහුල් රෝයිගේ චිත්‍රපටය කියලා කියන්නේ අපිට මීළඟ ඉතිරි දශක කීපයකට අත්පොතක් වගේ පාවිච්චි කරන්න පුළුවන් චිත්‍රපටයක් කියලා මේ ද ෆැක්ටරි කියන චිත්‍රපටය.
හොඳයි, අපි අද නොදුරු සිනමාවෙන් කතා බහ කළේ ඉන්දීය සිනමා නිර්මාණකරුවෙක් වන රාහුල් රෝයි විසින් නිර්මාණය කළ ද ෆැක්ටරි කියන වාර්තාමය චිත්‍රපටය පිළිබඳව. භූපති, බොහොම ස්තුතියි මෙවරත් නොදුරු සිනමාව සමගින් එක්වීම පිළිබඳව. එළබෙන මාසෙදීත් අපි බලාපොරොත්තු වෙනවා තවත් මෙවන් සිනමා නිර්මාණයක් පිළිබඳව කතා බහ කරන්නට. ඔබට පුළුවන් අපගේ පසුගිය නොදුරු සිනමා විශේෂාංගවලටත් මෙවර නොදුරු සිනමා විශේෂාංගයේ සමගිනුත් එක්වන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය. බොහොම ස්තුතියි භූපති.
බොහොම ස්තුතියි සර්.
SBS
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 Radio.